ගරු අක්‍රම ඉල්ලාස් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 11ක කාලයක් ලැබෙනවා.
මුලාසනාරෝඩ මන්ත්‍රීතුමනි, අපිට අද යෙදිලා තියෙන්නේ පොත්ගලික දත්ත ආරක්ෂණ සංශෝධන පනත දෙවන වර කියීමේ විවාදය. මම හිතන්නේ මේට අවුරුදු ගානකට කලින් අපිට ඉදිරිපත් කරන්න තිබූ පනතක්, ඒ වගේම සංශෝධන කිහිපයක් අපිට අපේ ආණ්ඩුවක් යටතේ ඉතාමත්ම කෙටි කාලයකදී ඉදිරිපත් කිරීම පිළිබඳ එක පැත්තකින් සතුටු වෙන ගමන් අපිට එක පැත්තකින් දුක් වෙන සිද්ධ වෙනවා. මෙච්චර කාලයක් අපිට ඇයි මේව ඉදිරිපත් කරගන්න බැරි වුණේ කියලා. ඇත්තටම බැලුවොත් අද ජාත්‍යන්තර ලෝකයේ AI තාක්ෂණයෙන්, තොරතුරු තාක්ෂණයෙන් අපිට වඩා ගව් ගානක් ඉදිරියෙන් ඉන්නකොට අපි ඩිජිටල් යුගයකට, ඩිජිටල් පුනරුදයකට යවන මේ පළවෙනි අවස්ථාවේ ඉතාමත්ම වැදගත් පනත් සංශෝධනයක් ලෙස මේ පනත් සංශෝධනය අපිට හඳුන්වන්න පුළුවන්. මේ හරහා අපිට පුද්ගලික දත්තවල සුරක්ෂිතතාව තහවුරු වෙන ගමන් අදාළ ඔපරේටර්ස්ලට, එහෙම නැත්නම් ඩේටා ප්‍රොසෙස් කරන ආයතනවලට නීත්‍යානුකූල රාමුවක් ඔස්සේ තමන්ගේ කටයුතු පහසුවෙන් කරගෙන යාමට අදාළ යටිතල පහසුකමුත් අපිට සපයන්න පුළුවන් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ දත්ත ආරක්ෂා කරන ගමන් අපිට මේ ඩිජිටල් පුනරුදය අනිවාර්යෙන් කරගන්න ඕනේ. ඒක කරගන්න නම් දත්ත ආරක්ෂා කරගන්න ගමන් ඊට අදාළ ආයතනවලට අදාළ සහයෝගයත් ලබා දෙන්න ඕන. මේ දෙකම හරියටම බැලන්ස් කරගෙන මේ බැලන්ස් මාර්ගයක යන්න තමයි අපි මේ පනත ඉදිරිපත් කළ තියෙන්නේ. විශේෂයෙන්ම අපේ පුද්ගලික දත්ත කියන්නේ අතිශයින්ම වැදගත් සමහර වෙලාවට රහස් තොරතුරු. ඒවා වැරදි පුද්ගලයන් අතර යෑම ඉතාමත්ම අවදානම් කටයුත්තක්. ඒ වගේම සමහර වෙලාවට ජීවිත හානි, සමහරලාට සමහර සමාගම් බංකොලොත් වීම, සමහර රටවල්වල ජාතික ආරක්ෂාව පවා තර්ජනයට ලක් වෙලා තියෙනවා. නමුත් අපි දන්නා අප රට තුළ ඒ නියාමනය කිරීම සඳහා වූ ක්‍රමවත් නීති පද්ධතියක් මේ දක්වා අපට ස්ථාපනය කරන්න බැරි වෙලා තියෙනවා. දියුණු රටවල්වල මෙම විෂය ඉතාමත්ම සංවේදීව සලකලා බලන, විශේෂයෙන්ම පෞද්ගලිකත්වය වගේ දේවල් ඉතාමත්ම විශේෂ සංවේදී අවස්ථාවලදීට මේගොල්ලෝ සලකනවා. අපි දන්නවා තොරතුරු තාක්ෂණයේ පැත්තෙන් අපි කවුරුත් පිළිගන්න ඇමරිකා එක්සත් ජනපදයේ වගේ රටවල් ඉතාමත්ම ඉහළින් ඉස්සරහින් ඉන්නවා. ඉතින් ඒ වගේ රටවල්වල කොහොමද මේවට ඒගොල්ලෝ සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා අපි උදාහරණ දෙක තුනක් මම කතා කරන්න කැමැති. විශේෂයෙන්ම අපි 2018-19 කාලෙත් මම හිතන්නේ ගොඩක් අය දන්නවා Facebook Cambridge Analytica scandal එක. ඒ කියන්නේ එක සමාජ මාධ්‍ය ආයතනයක් තමන්ගේ තිබ්බ මිලියන 87ක වගේ දත්ත ප්‍රමාණයක්, විවිධ පුද්ගලයන්ගේ දත්ත ප්‍රමාණයක් තුන්වෙනි පාර්ශ්වයේ ආයතනයකට ඒගොල්ලන්ගේ දැනුවත් වීමකින් තොරව ලබා දීලා තිබුණා. මෙන්න මේක විශාල වැරද්දක් විදිහට ඇමරිකා එක්සත් ජනපදයේ මේ නීතිය පිළිබඳ ආයතන කටයුතු කරලා අන්තිමට ඒ ආයතනයට ඩොලර් බිලියන 5ක දක්වා වූ වන්දියක් ගෙවන්න සිද්ධ වුණා පෞද්ගලික දත්ත වෙනත් ප්‍රාර්ශයකට ලබා දීම සම්බන්ධයෙන්. ඒ වගේ පුළුල් විශයකට අදාළ පනතක් තමයි අද අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ. ලෝකයේ දියුණුවේ සම්මත සියලුම රටවල්වල, එහෙම නැත්නම් බොහෝ රටවල්වල ප්‍රැක්ටිස් කරන මෙම ප්‍රතිපත්තිය අපේ රටේත් ක්‍රියාත්මක වීම ඉතා වැදගත් දෙයක් කියලා තමයි අපි හිතන්නේ. ඒ වගේම Facebook අපි කලින් කිව්වාගේ Facebook Cambridge Analytica scandal එක, ඒ වගේම තවත් ප්‍රශ්නයක් වුණා, ඒකත් එක්සත් ජනපදයේමයි 2017 වසරේ හැකර්ස්ලා කණ්ඩායමක් විසින් ඒ රටේ ඉන්න පුද්ගලයන් විශාල පිරිසකගේ නම්, ඒ වගේම social security numbers, උපන්දින, ලිපින, license numbers, ඒ වගේ වැදගත් තොරතුරු කිහිපයක් සමාජ මාධ්‍ය වලට, එහෙම නැත්නම් සයිබර් අවකාශයට මුදා හැරියා. අන්තිමට ඒකටත් නීතිමය කටයුතු වලදී ඩොලර් මිලියන 100ක වගේ මුදලක් ගෙවන්න සිද්ධ වුණා මේ වගේ මිදීමට. මේ වගේ ගොඩාක් උදාහරණ අපිට පෙන්වන්න පුළුවන්. බ්‍රිටිෂ් ඒයාවේස් වල තිබ්බ මේ ඩේටා බ්‍රීච් එක 105කට අධික තොරතුරු ප්‍රමාණයක් බ්‍රීච් වුණා. ඉතින් අපි හිතනවා මෙන්න මෙවැනි අවදානම් තත්ත්වයක් අපේ රටටත් ඇති වෙන්න පුළුවන් සමහර වෙලාවට. ඉතින් ඒවට අපි පෙර සූදානමක් තියෙන්න ඕන. අන්න ඒ වගේ පෙර සූදානමක් සඳහා වගේම ඒ වගේ දේවල් වලට අදාළ නීති කටයුතු අපි හදාගෙන තියෙන්න ඕන. අන්න ඒ සඳහා වූ විශේෂිත වූ පනතක් විදිහට අපි මේ රටටත් කාලීන අවශ්‍යතාවයක් විදිහට මේක ඉතාමත්ම කෙටි කාලයකදී අපිට ඉදිරිපත් කිරීම පිළිබඳව අපි සතුටු වෙනවා. ඒ වගේම මෙන්න මේ පනතෙන් අපිට මම හිතන්නේ විශාල අවස්ථා කිහිපයක් ලැබිලා තියෙනවා. අපි දන්නවා 2022 දී මුල්වරට මේ පනත ඉදිරිපත් කරනකොට කාලරාම ඉදිරිපත් කරා මෙන්න මේ දවසට මෙන්න මේ පනත බලාත්පක වෙනවා කියලා. ඇත්තටම එහෙම කරනකොට සමහර වෙලාවට කලින් හිටපු ආණ්ඩු ඒකට අදාළ පහසුකම් විශේෂයෙන් රජයේ ආයතනවලට ලබා දීලා තිබෙන්නේ නැහැ. ඩේටා ප්‍රොසෙස් කරන්න අදාළ ආයතනවලට අදාළ මම හිතන්නේ මේ තොරතුරු තාක්ෂණය පිළිබඳ ඒ පිළිබඳ දැනුමක් තියෙන මානව සම්පතක් ලබා දෙන්න බැරි වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්කම මේ කටයුතු ගොඩාක් දුරට අඩාල වෙලා තිබුණා. මේ ප්‍රශ්නේ අපි අඳුනගත්තා. විශේෂයෙන්ම රාජ්‍ය ආයතන ඒ වගේම සමහර පෞද්ගලික ආයතන වලට අපිට අනිවාර්යයෙන්ම යම් කාලයක් grace period එකක් දෙන්න ඕන. මේක සඳහා අනුගත වෙන්න මෙන්න මේ පනත හරහා ඒ කාලය ලබා දීමේ පහසුකම අපි ලබා දීලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ස්වයංක්‍රීයව හෝ AI තාක්ෂණය ඔස්සේ දැන් ගොඩාක් වෙලාට සිද්ධ වෙනවා විවිධ කොහොමද කියන්නේ අපිට පුළුවන් මේ ඉන්ටර්විව්ස් වලට එහෙම නැත්නම් ලෝන් ඇප්ලිකේෂන් වලට ජොබ්ස් වලට යන්න. ඒත් අපිට කවදාවත් චාන්ස් එකක් ලැබිලා තිබුණ නැහැ. ඒ වගේ එක්කෙනෙක්ට මොකක් හරි අසාධාරණයක් සිද්ධ වුණොත් කොහොමද ඒකට අභියෝග කරන්න කියලා. ඒත් මේ පනත හරහා අපිට ලබා දීලා තියෙනවා මොකක් හරි අසාධාරණයක් අපි හිතනවා නම් අපිට සිද්ධ වුණා කියලා මේම AI තාක්ෂණය ඔස්සේ එහෙම නැත්නම් ස්වයංක්‍රීය පද්ධතියක් ඔස්සේ ඒ වෙනුවෙන් අපට මේ අභියෝග කිරීමේ අවස්ථාවත් මේ පනත ඔස්සේ අපිට ලබා දීලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය ආයතන සඳහා අනිවාර්ය කරලා තිබුණා ඩේටා ප්‍රොටෙක්ෂන් ඔෆිසර් කියන තනතුර අනිවාර්ය කිරීමෙන් ඉවත් කරලා ඒ නීති ලිහිල් කරලා තියෙනවා. ඒ වගේම අධිකාරිය සතු ඩේටා ප්‍රොටෙක්ෂන් අධිකාරිය සතු බලතලත් පුළුල් කරලා අපි හිතන්නේ ඉදිරියට මේක ගොඩාක් යාවත්කාලීන වෙමින් පවතින ඕන පනතක් මේ පනතට අදාළ ඒ අදාළ අධිකාරියට අදාළ බලතලත් පුළුල් කරලා අපිට දෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ලංකාව තුළ සිටින මෙවැනි ආකාරයේ ලංකාව තුළ ඇති වෙන්න පුළුවන් මෙවැනි ආකාරයේ ඩේටා බ්‍රීච් එකක් සඳහා නෛතික ක්‍රියාමාර්ගවලට එළඹීමේ නීත්‍යානුකූල පසුබිම මේ හරහා අපිට ලැබිලා තියෙනවා. අපි හිතනවා ඉදිරියේදී විශේෂයෙන් අපි දැක්කා පසුගිය කාලවල විශේෂයෙන් අපේ ලංකාවෙත් කාගිල්ස් බැංක් එකේ ඩේටා බ්‍රීච් එකක් ඒ වගේම පෙන්ෂන් ඩිපාර්ට්මන්ට් එකේ සමහර ප්‍රශ්න ඒ වගේ දේවල් වලට නීතිමය පැත්තෙන් ක්‍රියාත්මක වීම සඳහා වූ බලය මේ හරහා අපිට ලැබිලා තියෙනවා. අපි හිතනවා මෙන්න මේක අපිට කාලීන විශේෂම අවශ්‍යතාවයක් මේ පනත හරහා අපිට ලබා දෙලා තියෙනවා කියලා. ඒ වගේම තවත් වැදගත්ම දෙයක් තමයි අපිට අපේ දත්ත හෝමාවරු ආකාරය පිළිබඳව දැනගැනීමේ අයිතිය තහවුරු කරලා තියෙනවා. මම හිතන්නේ සමහර විපක්ෂීන මන්ත්‍රීවරුත් ඇහුවා මේකෙන් ඒක තහවුරු වෙලා තියෙනවද කියලා. අනිවාර්යෙන් ඒක තහවුරු වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට අපි හිතනවා මේ මොකක් හෝ මාකටිං කම්පනියක් එහෙම නැත්නම් ප්‍රවර්ධන ආයතනයක් මගින් අපිට දුරකථනයට ඇමතුමක් ලබා දෙනවා කියලා. අපි දන්නවා සමහරලාට අපි වැදගත් වැඩක වැදගත් රාජකාරියක ඉන්න වෙලාවට සමහරලාට වාහනයක් ඩ්‍රයිව් කරගෙන ඉන්න වෙලාවට සමහරලාට වැදගත් මීටින් එකක ඉන්න වෙලාවකට අපිට කෝල් එකක් එනවා ඔබට මේ පහසුකම් අවශ්‍යද කියලා. ඉතින් අපි දන්නේ නැහැ කවුද අපේ නම්බර් එක දුන්නේ කියලා. ඒ වගේම අපි මේ පොත්ගලික ලබා දුන්නේ කාගෙන්ද කියලා අපිට හොයන්න පුළුවන්. අපිට අනිවාර්යයෙන්ම නෛතික පිළිගැනීමක් නෛතික උරුමයක් හම්බ වෙනවා කවුද අපිට අපේ ඩේටාස් ටික ඔයගලන්ට ලබා දුන්නේ කියලා. ඒ වගේම අපිට අදාළ ආයතන වලට දැනුම් දෙන්න පුළුවන් අපේ අනුදැනුමකින් තොරව මෙවැනි ආයතන සඳහා තොරතුරු ලබා දීමෙන් පළකින ලෙස. ඒ ආයතන නීත්‍යානුකූලව බැඳිලා ඉන්නවා ඒ කටයුතු ඉෂ්ට කරන්න. එහෙම නැත්නම් අපිට දත්ත ආරක්ෂණ අධිකාරිය හරහා දැන් අපි පිහිටවන නීත්‍යානුකූල ක්‍රියාමාර්ග වලට යොමු වෙන්න පුළුවන්. අපි හිතන්නේ මෙන්න මේ වගේ ඉතා වැදගත් කටයුත්තක් අපේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගැනීම සඳහා වූ පියවරක් ලෙස අනිවාර්යයෙන්ම මේ පනත අපිට අවශ්‍යයි කියලා. ඒ වගේම මේ පනත හරහා දේශීයව සහ විදේශීයව යන ඕනෑම පුද්ගලයෙකුට බලපාන පරිදි අපි සකස් කරලා තියෙන හින්දා විදේශ ආයෝජකයන් වගේම අපිට විශාල ප්‍රමාණයක් සංචාරකයන් පැමිණෙනවා. ඒගොල්ලන්ගේ පෞද්ගලික දත්ත පවා ආරක්ෂා කරගන්න පුළුවන් විදිහට තමයි මේ පනත සකස් වෙලා තියෙන්නේ. ඒ වගේම ඉදිරියේදී මම හිතන්නේ මේකත් එක්ක බද්ධ වෙලාම යන තවත් පනතක් තමයි සයිබර් ආරක්ෂණ පනත. ඒ හරහා අපිට මේ දෙකත් එක්ක ලොකු වැඩපිළිවෙලක් අපේ ඩිජිටල් ආර්ථිකය හරහා යොමු වෙද්දී අපිට කරන්න පුළුවන් වෙන අපිට ඕන වෙනවා. මොකද කිව්වොත් ඩිජිටල් ආර්ථිකය පැත්තෙන් අපි ලොකු ප්‍රවර්ධනයක් බලාපොරොත්තු වෙද්දී ඒකේ ආරක්ෂාව අපිට අනිවාර්යයෙන්ම වැදගත්. ඒක පවත්වාගෙන යන්නත් අනිවාර්යයෙන්ම මේ සයිබර් ආරක්ෂක වැඩපිළිවෙලත් ඒ වගේම ඩිජිටල්
ඔබතුමාගේ කාලය තව විනාඩි 2යි ගරු මන්ත්‍රීතුමනි.
ස්තුතියි. ඒ වගේම අපේ මේ පෞද්ගලික දත්ත ආරක්ෂක පනතත් අපිට අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඉතින් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ අපි ජීවත් වෙන්නේ තොරතුරු තාක්ෂණය හා කෘතිම බුද්ධිය රජයන යුගයක. මේ යුගයේදී තොරතුරු දන්න ගොඩක් වැදගත්. තොරතුරු සහ දත්ත ගොඩාක් වැදගත්. අද දත්වලින් තොරව කාටවත් පවතින්න බෑ. ජීවත් වෙන අමාරුයි. ඒ වගේම දත්වල පුද්ගලිකත්වයත් අද වෙද්දි ගොඩාක් වැදගත්. සමාජ මාධ්‍ය ප්‍රබල වෙද්දි පුද්ගලිකත්වය සීමා වෙනවා. සමහර අයට සමාජ මාධ්‍ය කියන්නේ පබ්ලික් ඩයරි එකක් වගේ. මෙතනදී අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පෞද්ගලික දත්ත ලෝකයට නිරාවරණය වීමක් සිද්ධ වෙනවා. මෙන්න මේ සංවේදී දත්ත ආරක්ෂා කරන්න නිකම්ම නිකක් පුද්ගලික දත්ත ආරක්ෂක පනතක් තිබිලා හරියන්නේ නැහැ. ඒකට ඇත්තටම ශක්තිමත් පුද්ගලික දත්ත ආරක්ෂක පනතක් ඕන වෙනවා. අන්න ඒක තමයි අද අපි ඉදිරිපත් කළ තියෙන්නේ. දත්ත හැසිරවීම වඩාත් ආරක්ෂිත සහ වගකීම් සහිත ක්‍රියාවලියක් වලින් කරන්න මේ සංශෝධන හරහා අපි කටයුතු කරන්න වැඳිලා ඉන්නවා. ඉතින් ඒක රාජ්‍ය අංශයට වගේම පෞද්ගලික අංශයටත් ගොඩාක් වැදගත් වෙනවා. විශේෂයෙන්ම ඩිජිටල් ආර්ථිකයට යද්දී නිවැරදිව දත්ත පෞද්ගලික දත්ත ආභාවිතාවීම නොවීම අනිවාරෙන් අපි වලාවක බලාගන්න ඕන. ඒවගේම සයිබර් ආරක්ෂණ උපදේශකවරෙක් පාසල තියෙනවා. Privacy is not just about hiding things or keeping secret. It's about controlling who has the access. අපි කරන්න ජනතාවගේ පෞද්ගලික දත්ත ආයතනික දත්ත වගේ විසිරී යාමට වැළැක්වලා ඒවා හරියට හරි පුද්ගලයන් අතර යමවීම සඳහා වූ වැඩපිළිවෙල ඉදිරිපත් කර ගැනීම. Privacy is not just a right, it's a responsibility. ඉතින් රජයක් විසින් අපි අනිවාර්යයෙන්ම ඒ වගකීමෙන් බැඳලා ඉන්නවා. ඒ සඳහා කටයුතු කරනවා. ස්තුතියි.